තවත් මේ ප්‍රශ්න වාගයක් තිබෙනවා. අනිත්‍ය වටහා ගන්නේ කෙසේද කියන එක. නමුත් මේ ප්‍රශ්නේ තියෙන්නේ අනිත්‍ය වටහා ගන්නේ කෙසේද? අනිත්‍ය එකක්, අනිත්‍ය එකක්. අනිත්‍ය කියන වචනේ සංස්කෘත, අනිත්‍ය කියන්නේ පාලි. සංස්කෘත භාෂාවෙන් අනිත්‍ය කියන එකට ඒක පිළිතුරු හැටියට ඒකට උත්තරේ දෙන්නේ අර්ථයේ හැටියට ස්ථිර නැති කියන එක. ස්ථිර නැති නිසා අනිත්‍යයි කියනවා. අනිත්‍ය කියන්නේ ඒක කියලා තමයි බොහෝ කාලයක් තුළ සිංහල තෝරලා තිබුණේ. තවත් ඒ අදහසම තමයි බොහෝ සංඝයා වහන්සේලා අතරත් තියෙන්නේ. ඒ භික්ෂුන් වහන්සේලා අතරත් ඒ වචනේ ගිනාපු හැටියෙම තියෙනවා. හැබැයි අනිත්‍ය කියන වචනේ පාලි, ඒකට දීලා තියෙන සිංහල තේරුම ත්‍රිපිටකයේ නෙමෙයි. ඒ පස්සේ හාමුදුරුවරු සිංහලට තෝරන්න ගිහිල්ලා වැටහිච්ච හැටියට තෝරපු තැනුත් තියෙනවා. විවිධ ක්‍රම. අන්න ඒ නිසා අනිත්‍ය කියන වචනේට බුදුරන් වහන්සේ දීලා තිබ්බ විග්‍රහය යටපත් වෙලා ස්ථිර නෑ කියන අදහසක් මත වුණා. දැන් අවුරුදු 100 ගානක ඉඳලා ඉතින් අදත් කතා කරොත් අනිත්‍යයි කියන්නේ ස්ථිර නෑ නේන වෙන මොකද්ද? ඒ වචනේමයි දෙන්නේ. ත්‍රිපිටක ධර්මයේ තුල කොයිතරම් විග්‍රහ කළා පෙන්නුවා අනිත්‍ය කියන වචනේ තේරුව මෙන්න බුදුරන් වහන්සේ දේශනා කරපු එක කියලා. ඒ කියන්න කියන්න මොකද කරන්නේ? මාව හම්පට්ට ගහලා දාලා කොහොම හරි ඉවර කරන්න බලනවා මිසක් ඒ වචනේ කිව්වා විස්තරේ ඇත්ත වශයෙන්ම එහෙම එකක් තියෙනවද කියලා බලන්න කැමති නෑ බලධාරීන්. ඉතින් මොකද කරන්නේ? අනිත්‍ය කියන වචනේට හොඳට පැහැදිලිව බුදුරන් වහන්සේ දේශනා කරපු තැන් තියෙනවා. ඒක තමයි කිව්වේ ගිරිමානන්ද සූත්‍රයේ කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියලා. ආනන්ද, මේ සියලු සංකාරයෝ අනිච්චයි කියන්නේ මොකද්ද? මේ සංඥාව මොකද්ද මේ පින්නුවේ? ප්‍රශ්නේ බුදුරන් වහන්සේම නගලා උන්වහන්සේම උත්තරේ දෙනවා. ඉදානන්ද බික්කු සබ්බ සංකාරේසු අට්ඨියති හරායිති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියලා. ආනන්ද, මේ භික්ෂුව විසින් සියලු සංඛාර ධර්මයන් අට්ඨියති හරායිති jigucchati කියලා මේ කියන වචන තුනකින් පෙන්නවා. දකින්නවනම් මෙන්න මේක අනිච්ච සංඥාවයි. මෙතර පැහැදිලි කරලා දීලා තියෙනවා අනිච්චයි කියන්නේ මොකද්ද කියලා. එහෙනම් බලන්න ඕනේ බුදුරන් වහන්සේ පෙන්වුව කාරණා තුනක්. අනිත්‍ය ස්වභාවයක් පෙන්වන්න එහි ලක්ෂණ තුනක් පෙන්වුවා බුදුරන් වහන්සේ. අට්ඨියති හරායති jigucchati. ඔන්නේ කියු ලක්ෂණ තුන දන්නවා නම් ඔහු අනිත්‍ය දන්නවා. අනිත්‍ය කිව්වේ මොකද්ද කියලා අන්න ඒක දැනගැනීමට අවශ්‍ය ක්‍රමවේදී තමයි ක්‍රම දෙකකින් විග්‍රහ වෙන්නේ. එකක් මූලික බුද්ධ දේශනාව, අනික තමයි ඒ බුද්ධ දේශනාවට සැරියුත් මහරහතන් වහන්සේ දුන විස්තර අටුවාව. අන්නේ විස්තර අටුවාව තමයි පටිසම්භිදා මග්ගප්‍රකරණේ. බොහොම ගැඹුරු විස්තර තියෙනවා. අනිත්‍ය විස්තර කරලා තියෙනවා එහෙම. තව පොතක් තියෙනවා නිත්‍ති ප්‍රකරණේ. ඒකෙත් අනිත්‍ය කිව්ව ලක්ෂණය පෙන්වුවේ මොකද්ද කියලා විග්‍රහ කරපු එකට ඒ විග්‍රහය පෙන්වුවා උද්‍යව විඥානය කියන්නේ අනිත්‍ය කියන එක විග්‍රහ කරලා තියෙනවා. උද්‍යාව විඥානිය කියන්නේ මොකක්ද කියලා නිත්‍ය ප්‍රකාර නිත්‍ය විග්‍රහ කරලා තියෙනවා. මෙන්න මේ ටික බලා ගත්තාම අනිත්‍ය පිළිබඳව බුද්ධ දේශනාවක් රාතන් වහන්සේලා විසින් පෙන්නලා තියෙන විග්‍රහය සම්පූර්ණ සුද්ධ ඇතුව අනිත්‍ය කියන එක අර්ථය වටහා ගන්න පැහැදිලිව තවම තියෙනවා. ඒක නැති වෙලා නැහැ. ඒක ඔක්කොම පැත්තකින් තියලා අසංස්කෘත පදයක් අරගෙන ඒකට කිව්ව කෙටි අදහසක් තවත් භාවිතා කරගෙන එින් එහාට යන්න නැතුව ඉන්නවා. අනිත්‍ය කියන්නේ අනිත්‍යයි. ඒ කියන්නේ ඉතිර නැහැ. ඉතිර නැත්නම් දුකයි. යද අනිත්‍යං තන් දුක්ඛං කිව්වේ ඒකයි. මෙන්න මෙහෙම කෙටි අර්ථයක් අරගෙන ඉන්නවා. වචනෙට දුන්න නැති එකක් වචන තේරුම වශයෙන් අරගෙන ඉතින් ධර්මාබෝධයට බාධකයි. ලෝකේ අසාරයි කියලා වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැත්තේ මොකද? අනිත්‍ය කියන වචනේ අර්ථය වහපු වින්දා. පෙරදහමේ තියෙනවා. මොකද අඩුවක් නැහැ. අටුවාවේ තමද තියෙනවා. ඒ අඩුවකුත් නැහැ. ওই දෙකම අත්හැරලා හිතු මතයක් දීලා තියෙනවා. සිංහල තේරුම වශයෙන් ඉතිර නැහැ කියලා. ඕකරගෙන කොච්චර හිතුවත් අසාර ලෝකේ අසාරත්වයේ වැටෙන්නේ නැහැ. මොකද නියම යථාර්ථය වහපු නිසා. ඕක ඒ නිසා හොඳින් තේරුම් ගන්න ඕනේ. අට්ටි යති කියන වචනේ විවිධ ක්‍රම වලින් විග්‍රහ කර ගන්න ඕනේ. එහෙනම් ඒක තමයි බුදුරන් වහන්සේ පෙන්වපු ධර්මයේ අනුව දහසක් නැයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් ඵලයට. ඔය අට්ටියේදී විවිධ ක්‍රම වලින් කිය හැකියි. නැත්නම් අර කියන අනිත්‍ය විවිධ ක්‍රම වලින් විග්‍රහ කළ හැකියි. ඔය අර්ථයෙන්ම ඉන්න. එකයි ඒ කාරණේ. ලෝයල සංකරාවේ අට්ටියේදී කියන එක විග්‍රහ කරපු එක ක්‍රමයක් තියෙනවා. උපමාවකින්. ඔය අට්ටි කියලා කියන්නේ ඇටවලට. අත්ති කියලා කිව්වෙත් ඒකයි. අට්ටි කියන වචනේම තමයි අත්ති කියලාත් කිව්වේ ඇටවලට. ඇටකොඩවල් වාගේ ඒක අර්ථය. ඒක උපමාවක් වශයෙන් ගත් එකක්. මස්ලි නැති යට බලු ලෙව කන්නේ කුස් පිරුමක් ඵලයක් නොලබන්නේ. ලෙස් ඒ සැපතට ලොබ නොසිතන්නේ දොස් නොපෙනුනු මිස දුක්මයි වන්නේ. ඔය අට්ටියේදී විග්‍රහ කළපු ලෝවැල සංග්‍රහයේ ක්‍රමී උපමාවකින් තැවෙනවා විහිදෙනවා මිස බඩපුරවා ගන්න හම්බෙන්නේ නැහැ. මස්ලි නැති යට බල්ලෝ හැපාපා හිටියට උන්ගේ කෑදරකම ඇරෙන්නේ නැහැ. ඒකට තියෙන පොර කෑම අත්හැරෙන්නේ නැහැ. එක එක කාල ගොරෝවිමින් හපා කමින් මස් කට උදලා ගන්නේ එක එක හපනවා. හපහපා විදියට කිව්වට බල පිළින්නේ නැහැ. වෙහෙස විතරයි. පෙළෙනවා විතරයි. බලිකින්නේ නිරන්තරයෙන් පෙළෙනවා. මස් කට හපන්න වෙහෙස වෙමින් පෙළෙනවා. අත්තර දාලා යන්නෙත් නෑ. ඔක්කොම එකලා පොර කනවා. හරියට මේ කාම වස්තු තොම තමයි. කාම වස්තු වල ලෝකයා පොර කන්නේ තෝ විදිහට. එනම් මේ සංඛාර කියන්නේ මොනවද කියලා විග්‍රහ කරගන්න ඕනේ. සබ්බේ සංඛාර. මේ සියලු සංඛාර මොනවද කියලා. ඒකත් විග්‍රහ කරනවා බුදුරජාන් වහන්සේ. සංකතයක් ගොඩනගලා ඒක අභිසංකරණය කරනකොට මේවට සංකාර කියනවා. එනම් මේ ලෝකේ ගොඩනැගිලා තියෙන සියලු දේවල් සංකත. සංකාර නිසා ගොඩනැගිච්චා. එහෙනම් සංකාර කියලා කිව්වේ මේ සතර මහා භූතයන්ගෙන් මේ ලෝකේ ගොඩනැගෙනවා. ඉබේ ගොඩනැගෙන්නේ නැහැ. විවිධ දේවල් විවිධ මට්ටමින් හැදිලා ඔය ආපෝ තේජෝ වායෝ පඨවි කියන රූප කොටස් හතරක් නැන රූප ගණයට අයිති වෙන කොටස් හතරක් විවිධ විදියට එකතු වෙලා ලෝක ප්‍රධාන ඒ ගති ලක්ෂණ උපනම් වෙන කොටස් හතරක් හැදෙනවා මේ මහ පොළොවේ පස් කිව්වේ තද දේවල් කිව්වේ අන්න පළවි කියන ඒවා එකතු වෙච්චාම ඒ ලක්ෂණය මතක කරලා දුන්නේ එක දෙයක් ජලයේ කියලා ජල කොටසක් ද්‍රව කොටසක් තියෙනා ලෝකේ අර ආපෝ ලක්ෂණය මතු කරලා හදිච්ච ලෝකේ හැටි ඒ වගේම ගින්න කියලා එකක් තියෙනවා ගින්දර අර උෂ්ණ කොටස් තේජෝ ධාතු එකතු වෙලා තේජෝ ධාතු වැඩිපුර උපනම් වෙලා හදිච්ච රූප කොටසක හැටි වායෝ ධාතු කියලා කොටසක් තියෙනවා අර රූප කොටස් අවක්‍රමයකට එකතු වෙලා ඒ මෙහි සැරිසරන හඹා යන ඒ ගති ලක්ෂණ නැත්තාව කොටසක් හැදිලා තියෙනවා වාතය කියලා පස් ජල ගිනි සුලං කිව්ව ඔය හතර අන්නේ හතර එකතු වෙලා තවත් විවිධ ක්‍රම වලින් එකතු වෙලා මේ ධාතු හතරෙන් ශරීරය හැදිලා තියෙනවා මේ ශරීරයේත් ඔය කියන ධාතු හතර තියෙනවා ඒවා විවිධ නම් ගොත් අරගෙන නම් විදිහින් තියෙන්නේ කෙස් ලොම් නිය දත් සම්මත් නාර ඇට ඇට මිදුළු වකුවලු හදමස ඉතින් මේ ආදී වශයෙන් එකින් එක විග්‍රහ වෙලා කොටස් 20ක් තියෙනවා කේසා ලෝමා නකා දන්තා තචු මන්සන්නහාරු අට්ටි අට්ටි මිංජා වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසා මත්තලුංගං කියලා ඔන්න ඔය කිව්ව කොටස් 20 මේ ශරීරයේ නැමැති ලෝකේ තියෙන තද කොටස් 20 පඨවි ධාතුව මේ ධාතු ගැන විග්‍රහයක් මෙන්න මෙහෙම දකිනවා විග්‍රහ කරලා තියෙනවා එතන මේ පඨවි ධාතුව එක කොටසක් මේකෙම ආපෝ ධාතු කොටස් 12ක් තියෙනවා ප්‍රධාන කරගෙන පිත්තංසේ මා පුප්පෝ ලෝහිතංසේ දෝ මේ දෝ අසු වසා කේලෝ සිංහානිකාල අධිකා මුත්තන්ති කියලා ඔය පෙන්නපු පිතසෙම සැරවලේ ආදිය තෙල්කුණු මල මුත්‍ර ආදිය පටන් මුත්‍ර ආදිය පටන්ගෙන ඔය තිබෙන කොටස් ඔබල දෙතිස් කුණුඹ කොට්ටාසය කියලා තද භාවිතා කරනවා මෙන්න මේ ආපෝ කොටස් 12යි නන ද්‍රව කොටස් 12යි තද කොටස් 20යි මේ ශරීරයේ විවිධාකාර පැතිකඩවල් ඔසේ ගමන් කරන වාතය ඒ සියලුම වාත කොටස් එකතු කරන වායෝ ධාතුව මේ ශරීරයේ තිබෙන විවිධාකාර විදියේ ස්ථානයන්ගේ තියෙන උෂ්ණත්වයන් ලේවල තියෙන උෂ්ණත්වය ඇට ඇට මිදුළු අස්සේ පවා පිහිටලා තියෙන උෂ්ණත්වය ගොඩ නැගෙන උෂ්ණත්වය මේ ඔක්කොම තේජෝ ධාතුව ඉන්ද්‍රියංගෙන් ඉන්ද්‍රියංග වෙන් වෙලා අතලමගේ ඉඩක් හැදිලා තියෙන වෙන් වෙච්ච කොටසක් තියෙනවා ඒ ඉන්ද්‍රියන් ඉන්ද්‍රියන් අතර තියෙන ඉඩ ප්‍රත්තාව ආකාශ ධාතුව මේව ඇසුරු කරගෙන හේතුඵල වශයෙන් හිතක් ගොඩනගෙනවා මේවන් හැදිලා තියෙන ඇස කන දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහ මොලේ සම්බන්ධ මනේ ඉන්ද්‍රියත් එක්කලා ඉන්ද්‍රිය හය මේ හයට අර බාහිර ලෝකයේ තිබිච්ච රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇසුරට නැගෙනකොට ඒ තුලින් ගොඩ නැගෙනවා අර කියන සටහන් හයක් රූප සටහන් ශබ්ද සටහන් ගන්ධ සටහන් රස සටහන් ස්පර්ශ සටහන් ධර්ම සටහන් ඔන්නව ස්පර්ශ වෙනකොට ඒවා දැනෙන්න පටන් ගන්නවා අන්න ඒවා තමයි අර විඥාන කියලා කිව්වේ ඒ දැනීමේ ස්වභාවයක් යම් කිසි සීමාවක් ඇසුරේ පිහිටනවා ඒ දැනීම විහිදිලා පැතිරිලා ඒ දැනීමට අවශ්‍ය කරන යම් ධර්මතාවයේ රාශි වෙලා යම් ප්‍රදේශයක පිහිටියාන ඒක විඥාන ධාතුව. ඒ විඥාන ධාතුව තුලින් මේ අභ්‍යන්තර බාහිර කොටස් එකිනෙක ගැටෙනකොට අර විඥාන මතුවෙනවා. දැනීම් විවිධ දැනීම් දැනෙන්න පටන් ගන්නවා. ඒ විඥාන ධාතුව තුළ පීඨව ලක්ෂණයක හැටි ඔන්න ධාතු හය නිසා සත්වයේ පැවැත්මක් ගොඩ නැගෙනවා. කර්ම ශක්තිය මූලිකව මෙන්න මේ හට නැගෙන මේ ධාතු හයේ ස්වභාවය බාහිර ලෝකයෙන් අභ්‍යන්තරයේ හැදිලා මේ ශාරීරිය ගොඩ නැගිලා ඒක වැහැරිලා ආයතරයක් ඔක්කොම දිය වෙලා ගිලා පොළොවටම පොළොවේ අපලොවට යනවා. ජල කොටස් ජලයට යනවා, වාත කොටස් වාතයට යනවා, උෂ්ණ කොටස් උෂ්ණයට යනවා. ආකාශයේ යන්න දෙයක් නෑ. ආකාශයේ ආකාශයේ වශයෙන් තියෙනවා, විඥානයේ විඥානයේ වශයෙන් පිහිල්ලා ඒක භව කියන කොටස පිහිටනවා විඥාන ධාතුව. අන්නේ කියන කාරණා ටික ඔය විදිහට සකස් වෙලා මම කියලා මගේ කියලා ගන්න හරයක් අයිතිවාසිකමක් කියන දෙයක් කොතනකවත් ලෝකේ නැති බව Tamanට පේන්න පටන් ගන්නවා බලනකොට. අපි මම කියපුවා බලනකොට මම කරගන්න බැරි වුණා. අර කෙස්ලොම් නියදා සම්මස්නහාරාදී හැදිච්ච කොටස් ටික මගේ කෙස් මගේ ලොම් මගේ නියපොතු මගේ දත් මගේ හංකඩ කියගේ හිටියට මේ බාහිර ලෝකයෙන් ගත පටවි ධාතුවෙම හැදිලා ඒ ලෝකෙටම ආපහු ගෙවිල යනවා. ගෙවිලා ගියාට පස්සේ ආය හැරයක් මෙන්න මගේ පටවි ධාතුව කියලා එකක් අයින් කරන්න එකක් නැහැ. ලෝකෙ වෙන් කරලා තිබුණේ නැහැ කාටවත් පටවි ධාතුවේ කොටස. අපිම වෙන් කරලා හිතාගෙන හිටියා මිසක් මෙන්න මගේ ආපෝ ධාතුව කියලා කියන්නේ හේකුත් නැහැ. පිටින් බොන වතුර මගේ නෙමෙයි අරගෙන බොනවා. ඇඟ ඇතුලේ කරගෙන වතුරටත් අපි මගේ කිව්වට මගේ වෙලා නැහැ. මුත්‍රාවලින් දාඩි වලින් පිට වෙලා යනවා. ඒ පිටලාගේ වතුර කොටසක්ම මිසක් මගේ එක අපිට වුණා කියන්නේ එකක් එතන නැහැ. හිමිකම් දීලා නැහැ කාටවත්. ඉතින් මෙන්න මේ ක්‍රමයට තමයි මේ ධාතු ක්‍රියාත්මක වෙන්නේ. ඒ ලෝකයේ ස්වභාවය ඒ ආකාරයෙන් දකින්න ඕනේ. මෙන්න මේව දකිනකොට මේවායින් ගොඩනැගෙනේම හැදෙන හැටි ඒවායේ ස්වභාවය අනිත්‍ය වශයෙන් දකින්න කියලා පෙන්නනවා. සියල්ල අනිත්‍යයි. ඔන්න සියල්ල පෙන්නන එක ක්‍රමයක්. ධාතු හය කුඩසකට බෙදලා සියල්ල හැදිලා තියෙන ওই ධාතු හයෙන් ඒ ධාතු හයෙන් හටගත් ඒවා තුළ තිබෙන ස්වභාවයේ අට්ටි යති පිළින ලක්ෂණේ තියෙනවා. ඒව ඇසුරෙම තමයි මේ ලෝක සත්‍යය පිළිපිලි දුක් විඳින්නේ. ඒවට ඇලුම් කරලා ඒවා ඒ කොටස් මගේ කරගන්න උත්සාහ කරලා කොරන්න බැරි දෙයක් නිසා පෙළෙනවා. නමුත් දැනෙන ස්වභාවයකට එක් කරලා ලං කරලා හදාගත්තාම හැදුලාම ඒ බලාපොරොත්තු දන්නු එහෙම එකක් ගොඩ නැගෙන තාවකාලිකව. ඒකට ශරීරය කියනවා. ඒක ඇතුළු කරන විඥාන ධාතුව නිසා ඒකට පණ තියෙනවා. පල තියෙන ශරීරය නිසා ඒකෙන් දැනෙන්න පටන් ගන්නවා. මොනවද දැනෙන්නේ? හීතල වුණාම හීතල දැනෙනවා. උෂ්ණ වුණාම උෂ්ණේ දැනෙනවා. බලිගිනි වුණාම බලිගිනි දැනෙනවා. පිපාසු වුණාම පිපාසු දැනෙනවා. ලිඩක් හැදුණාම කැක්කුම වේදනාව දැනෙනවා. මේ දැනෙනේවා කෙලවරක් නැහැ. මේ දැනෙන්නේ මොනවද? පෙළෙනේවා. සීතලෙන් පෙළෙනවා. හරි සීතලයි කියලා හිතා අත් දෙකත් වකුඩු කරගන්නවා. උස්නේම් පෙළෙනවා. පොතක් පතක් හරි හරිනේ දාඩියට පවන් සල්නවා. දැන් මොනවහරි උපක්‍රමයක් යදෙනවා හුලං ගහ ගන්න. සීතල කර ගන්න. දාහයෙන් පෙළෙන නිසා බඩගින්නේ පෙළෙනවා. පෙළෙන බව දැනෙනවා. හරි අමාරුයි බඩගිනි වුණාම. එතකොට මොකද කරන්නේ? බඩගින්න දුරු කරගන්න මොනව හරි යමක් කරන්න ඕනේ. එතනින් මොනව හරි අපිට හොඳින් උපක්‍රමයක් නැත්නම් බඩගින්න දුරු කරගන්න හොරකම් කරලා හරි කණ්ඩ වෙනවා. බාහිර ලෝකේ කොතරයි කාගේ හරි අයිතිවාසිකම් තියෙන්දියා. එන අනික් හතෙන් මරාගෙන හරි කනවා. එනම් දස අකුසල් මත කරන්න සිද්ධ වෙනවා. ඒ බඩගින්න දුරු කරගන්න. දැන් මොකද්ද වෙන්නේ? පෙළුනට එයින් අතර වෙන්නේ නැහැ පෙළීම. පෙළීමට ප්‍රතිකර්ම කරන්න ගිහිල්ලා අනන්ත සංසාර දුවකට මගක් පාදා ගන්න. සතර පාදුකින් පෙළෙන්න මග හදා ගන්න. එහෙනම් මෙන්න මේ පෙළීම් අප්‍රමාණය. මේ මම කියපු මගේ කියපු කය මුල් කරගෙනම සිද්ධ වෙනවා. එහෙනම් මේ ධාතු හතරකින් හටගෙන ධාතු හයක් හා සම්බන්ධලා පවතින මේ ටික නිසා යම් තාකල් පවතිනවද? ඒ සම්මතයන් පවතින තුරු විවිධ පෙළීම් වලට භාජනය වෙනවා. ඒ පෙළීම හරි වෙහසක් දුකක්. ආයි බේරෙන්න බෑ. බඩගිනි මැරිච්චාවි කියලා ඉන්න බෑ. බඩගිනි වැඩි වෙනකොට දරන්න බෑ අමාරුව. ඕන නරක වැඩක් කරන්න හිතෙනවා බඩගිනි දුරු කරගන්න. පිපාසය වැඩි දරන්න බෑ. හරි අමාරුයි පිපාසය. මොනවා කරලා හරි හොයාගන්න බෑ. වතුර ටිකක් බලහත්කාරයෙන් පැල්ලා අනුගෙදියක් අලාගෙන හරි බොන්න ඕනේ පිපාසය සංසිඳව ගන්න. එනම් පව් මුලක් නේ පෙළෙන එක. සැනසුම් මගක් නෙමෙයි. මේ පෙළෙන ස්වභාවය දකින්න ඕනෑ විදිහට. ඔන්නේ පෙළෙනවට කියනවා අට්ටි ඇති. යමක් යමක් නිසා යම් විදිහකින් පෙළෙනවා නම් මෙන්න මේ අට්ටි ඇති කියන ලක්ෂණයයි ඒ. ඔන්නේ පෙළෙන ලක්ෂණයට කියනවා අනිච්ච. පෙළෙනවට අනිච්ච කියනවා. ඉන් එහෙම පෙළෙනේවා දන්නවා නම් මොන මොනවාන් පෙළෙනවද? විවිධ ජාති හටගන්නකොට ඒකෙන් පෙළෙනවා. ඒවා ජරාවට පත් වෙනකොට ජරාවෙන් පෙළෙනවා. ඒවා ලෙඩ රෝග වලට ගොදුරු වෙනකොට ව්‍යාධියෙන් පෙළෙනවා. ඒවා මැරිලා කැඩිලා බිඳලා විනාශ වෙලා යනකොට මරණයෙන් පෙළෙනවා. ඊට පස්සේ පෙළීමටම ප්‍රතිකර්ම වශයෙන් එකතු කරගත්ත ඒවා උදව්කාරයෝ, උදව් වෙන ගන්න වස්තු. ඒවා නැති වුණා කියලා නම් ශෝක පරිදේව දුක්දමන සුපායාතයන්ගෙන් පෙළෙනවා. විවිධ පෙළීම් වල ලක් වෙලා දුක් විඳිනවා. මෙන්න මෙහෙම පෙළෙන ඒවා අරගෙන මහා උද්දාමිනා ලෝකයාගේ හැටි හරි වටිනා දෙයක් හම්බුණා කියලා. ශරීරයේ හෝ ශරීරයේ සම්බන්ධ කොටසක් හෝ ශරීරයට අඳින පළඳින දෙයක් හෝ ශරීරයේ පවත්තන්න ගියත් දොරක් හෝ ශරීරය පවත්තන්න වෙන අවශ්‍ය කරන දීපුල ඉඩකඩම් හෝ තමන්ට අවශ්‍ය කරන හැකී ආරක්ෂා හෝ මොනවා හරි මේ සියල්ලම උපන් දාපලන් ඉඳලා මැරෙනකන් හැදිච්ච කුණු කොට සඳහායි හැදෙන්නේ. ටිකටයි ඉතින් මෙන්න මේ විදිහට එහෙම එකක් යම්කිසි බුද්ධලේක වටිනවයි කියලා හොඳයි කියලා වර්ණනා කරනවා නම් ඒක ලැජ්ජා නැති වැඩක් නේ. යථාර්ථය දන්නවා නම් ලැජ්ජා වෙන්න ඕනේ. වර්ණා කරලා සතුරු වෙන්න නෙමෙයි. මෙන්න මේක තේරුම් ගන්නවා නම් අන්න තවත් අනිච්ච ලක්ෂණයක්. ඔකට කියනවා හරා ඇති. එතකොට මොනවද මේ හොඳයි කියලා පිළිගත්තේ? කාට කුමක් ලැබුණා කියන්නේද? මේ මල මුත්‍රා ගඩවල් වලට ලැබිච්ච නේ මේ කියන්නේ. රස්සාව ලැබුණා. හරි උසස් රස්සාව. මොකේද හම්බෙලා තියෙන්නේ? ඒ රස්සාව කරන්නේ මොකෙන්ද? පරිගන්නේ මොකෙන්ද? පෝෂණය කරන්නේ මොකද්ද? මේ මස්ලේ ගුණගොඩනේ. මල මුත්‍රා වලින් හැදිච්ච ගුණගොඩ. jigutyati. එහෙනම් මේක හරියට දැක්කම පස්සේ ඉතින් ඕකද මේ ලෝකෙට හිතා ඉන්නේ? අන්න ධර්මයේ දකින්න තැන. අනේ මේ ලෝකෙ හරි වටිනවයි කියලා ලෝකෙට හිතා ඉන්නේ වටිනාකම ඔන්න බැලුවා. වටිනවා කියන්නේ නිගම නේදුන්නේ මේ අට්ටි යති හරායි jigutyati. මෙන්න මේකට නේද? කොච්චර කාලයකටද? කොයි මොහොතේ ඉවරෙන් දන්නේ ගුණකට? මේව දකින්න දකින්න මොකද්ද මට සන්තෝෂයෙන් ලැබිලා තියෙන්නේ ලෝකේ? අන්න දකින්නවා. මගේ කියලා වටිනවයි කියලා ගන්න එකක් ලෝකේ කොහෙද තියෙන්නේ? දුක් ගොඩක් නම් තියෙනවා. මුලාවකින් රැවටිච්ච අදහසක් නම් ගන්නවා. ඔන්නෝක දැක්කහම මේ ලෝක ස්වභාවය දකින්නවා. අට්ටි යති හරායති jigutyati. මෙන්න මේ දැකීමට කියනවා ලෝකේ අනිත්‍යයි කියලා දැක්කා. දැන් මේ තරම් විග්‍රහයක් මේ අනිත්‍ය කියන්නේ. මෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු අනිත්‍ය. දැන් මේ අනිත්‍ය විග්‍රහ කරලා පෙන්නවා තවත්. දැන් ওই විදිහට පෙන්නපු ගුණ ගොඩවල් ටික ලෝකේ කිව්ව හරිය ලෝකේට අයිති හරිය මෙහෙම දකින්නවා. තව ඉවරට දැක්කේ නැහැ. අනිත්‍ය දේවල් වල හැටිමේ දැක්කේ. අනිත්‍ය සම්පූර්ණයෙන් දකින්න නම් ක්‍රම හතරකට දකින්න ඕනේ. අනිත්‍ය දකින්න ඕනේ. දැන් අනිත්‍ය ධර්මය බලාගෙන ගියේ. එවන්දු අනිත්‍ය ස්වභාවය ගොඩ නැගින්නේ කොහොමද? ඒ තමයි අනිත්‍ය සමුදය දකින්න ඕනේ. මේ අනිත්‍ය ගුණ වල අත්තරින්ද බැලුව යලි යලි ගොඩ නැගෙනවා. අනන්ත සසරේ පටන් අනිත්‍යට මුහුණ දුන්නා. අනිත්‍ය නිසා එන අනන්ත දුක වින්දා. තවත් අනිත්‍ය හොඳයි. අවිද්‍යාවේ තීරණේ. අවිද්‍යාවේ තීරණේ තවම දෙනවා. මොකද්ද? මේ අනිත්‍ය වස්තු හොදයි කියන චන්දරාගේ. අන්න එක තමයි අනිත්‍ය සමුදය. යලි යලි අනිත්‍ය ගොඩ නැගෙන්නේ උදා වෙන්නේ ඔන්න ඔය හේතුවෙන්. නා අනිත්‍ය දැක්කා. අනිත්‍ය ගොඩ නැගෙන හේතුව දැක්කා. ඊට පස්සේ දකින්න ඕනේ අනිත්‍ය නිරෝධය. දැන් ඔන්න ඔය ගොඩ නැගෙන හේතුවයි නිරෝධය කිව්වේ මොකක්ද කියන එකයි දකින්නත් ඕනේ. අනිත්‍ය නිරෝධන යම් තැනක එතන අනිත්‍ය වස්තු එකක්වත් දකින්න නැහැ. අනිත්‍ය නිරෝධ වුණොත් එතන තවත් අනිත්‍ය ඉතුරු නැහැ. එකයි නිරෝධය. ඒ අනිත්‍ය නිකන් නිරෝධ වෙන්නේ නැහෙනි. ඒකට ක්‍රමයක් තියෙන අනුගමනය කරන්න. ඒ ක්‍රමයේ අනුගමනය කරන එක අනිත්‍ය නිරෝධ කරන මාර්ගය. ඔන්න අනිත්‍ය පිළිබඳ චතුරාර්ය සත්‍ය දැක්කොත් අනිත්‍ය දැක්කා වෙනවා. තවත් දකින්න දෙයක් ඉතුරු නැහැ නිවන් දකින්න. අනිත්‍ය දැකලා නිවන් දකින්න හැටි. මෙන්න අනිත්‍ය, මෙන්න අනිත්‍ය සමුදය. දැන් ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා කියලා මේක තෝරන්න බෑ. අනිත්‍ය සමුදය කියන්නේ මොකද්ද කියලා දකින්න ඕනේ. අනිත්‍ය නිරෝධය මොකද්ද කියලා දකින්න ඕනේ. අන්න අර්ථ කතාවේ සරියුත් හාමුදුරුවෝ පෙන්නනවා විග්‍රහ කරලා. ලෞතර බුදු පියාණන් වහන්සේගෙන් අනුමැතියක් ලැබුණා මා විසින් මාතෘකා වශයෙන් දේශනා කරන ධර්මයේ විග්‍රහ කරන්න සාරිපුත්ත දක්ෂයි. හරියට විග්‍රහ කරනවා. අන්නේ බුදුරන් වහන්සේගෙන් අනුමැතිය ලැබුණ සාරිපුත්‍ර හාමුදුරුවන්ගේ අටුවා විස්තරය තමයි පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියන්නේ. එනං ඉදා ධර්ම සංගායනාවේදී ගොඩනැගිච්ච අටුවාවක්. ඔය අටුවා බුදුගොස සාමුදුරන්ට එහෙම වාර දෙන්න බෑ. ඉනාන නියම තත්ත්වය දකින්න පුළුවන්. කේනට්ඨේන අනිච්චා උපාද වයට්ඨේන අනිච්චා. මෙන්න අනිච්ච විග්‍රහ කළ දෙනවා තවත් හොඳට සුද්ධ ඇතුව. අර අපි ඉස්සෙල්ලා ගත්තේ බුදුරන් වහන්සේ පෙන්නපු මාතෘකාවේ. දැන් අනිත්‍ය කියනකොට පෙන්නවා කොහොමද ඒක දකින්නේ. අනිත්‍ය දකින්න නම් තව දුරට දකින්න ඕනේ. මොකද අනිත්‍ය හටගන්නේ කොහොමද? අනිත්‍ය නිරෝධ වෙන්නේ කොහොමද? එතකම් අනිත්‍යයි කියන අර්ථය දකින්නේ හරියට. නියම අනිත්‍ය අර්ථය දකින්න නම් ওই දෙකක් දකින්න ඕනේ. එනිසා ඒ දෙක දකින්න නම් අනිත්‍ය ගොඩ නැගෙන හැටි දකින්න ඕනේ. ඒතර පහල වෙනවා ඥානය. ඒ ඥානයට කියනවා උදේ ඥානය. අනිත්‍ය නිරෝධ වෙන හැටි දකින්න ඕනේ. තව ක්‍රමයක්. ඒ දින අනිත්‍ය පිළිබඳ වය ඥානය. උදේ ඥානයයි වය ඥානය කියන්නේ දෙකක්. ওই දෙක එක කරලා කියනවා උද්‍යාවේ ඥානය. ඒ උද්‍යාවේ ඥානය කියන එක තෝරා ගන්න ඕනේ. අන්නතර අනිත්‍ය පිළිබඳ හොඳ අර්ථ වැටහීමක් එනවා. අනිත්‍යයි කියන්නේ මොකද්ද කියලා අර්ථවත් වැටහෙන්නේ එතකොට. ඕක විසඳන්න ගිහිල්ලා අද ඉතාම කෙටි පිළිතුරක් දෙනවා. අර විස්තර කරපු අටුවාව බලන්නේ නැතුව හිතුමතේ පිළිතුරක් දෙනවා. ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා ඕම් උදියාවි හරීලේ තියෙන් තෝරලා. ඉතින් භාවනා කරලා බලන්න ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා බලපුවා වෙන්නේ. ඉතින් පොඩ්ඩක් කියලා කකුල නමා ඉදලා දිගන්න උනේ චිරිචිරිචිරිචි ගාලා හිරියක් දැයිනවා. ඔය ඇති වෙන හැටි නැති වෙන හැටි පේන්නේ දැනෙන්නේ. අර කකුල හිරිය යනකොට චිරිචිරි ගන්නෑ දැනෙන ස්වභාවයට. මට උද්‍යාව ඥානයේ පහළ වුණා කියනවා. අනිසරේ මට දැවුණා ඇඟ ඇති වෙන හැටි නැති වෙන හැටි මොහොතක් ගානේ චිරිචිරි ගගා වේස වෙනසක් දැයින්න පටන් ගත්තා කියනවා. කකුල හිරි වැටිලා කකුල දිගන්න උනත් දැයිනවා ඕක. ඕකද මේ කිව්වේ? නිවන් දකින මහා ප්‍රඥා පහල කරන උද්‍යාවේ ඥානය ඕකද? අන්න හිතලා බලන්න ඕනේ කොච්චර දුරට වැහිලාද කියලා. කේනට්ඨේන අනිච්චා. මොන අර්ථයෙන්ද අනිච්ච කියන්නේ? උප්පාද වයට්ඨේන අනිච්චා. උපාද වය අර්ථයෙන් අනිත්‍ය කියන්නේ. උපාද දකින්නේ 25 ලක්ෂණයක් දකි. වය දකින්නේ 25 ලක්ෂණයක් දකි. උපාද වය දකින්නේ 50 ලක්ෂණයක් දකි. සංගරාය විග්‍රහ කරලා තියෙනවා හෙළබදු බීමේ. අරගෙන වල්ලා තව තව හොඳට අහලා බලලා තීරුම් ගන්න. එකිනෙක විග්‍රහ කරලා තියෙනවා තියෙන තැනුත් එක පෙන්නලා. ගැඹුරු පොත් අටුවා පොත් හොයාගන්න පුළුවන් නම් ඔය තියෙන තැන බලාගන්න පිටුත් එකලා දාලා තියෙනවා. එහෙමත් බලාගත්ත හැකි වුණා. ආයි මොන පොතේද ඕක තියෙන කියලා අපි එක තර්කවාද නොකර ඕක බලා ගන්න ලේසි. අන්න හට ගන්න ක්‍රමයක් දකින්නවා. දැන් අපි දැනගත්තා මූලික බුදු වදනින් මේ අට්ටි යති හරායති jigucchati කියන්නේ අනිත්‍යය වේ හැටි. ඔන්නේ අට්ටි යති හරායති jigucchati කියන කුණු ගඩවල් මොන මොන හේතුන් වල හටගන්නේ? අට්ටි යති හරායති jigucchati කියන කාරණේ විග්‍රහ කළා දැන් අපි. විවිධ ආකාරයෙන් පිළිපිලි දුක් දෙන ඒ වගේම ලැබුණයි කියලා සතුට වෙන්න පුළුවන් කිසිම ආරයක් නැති මල මුත්‍රා ගොඩවල් යනි කුණු ගොඩවල් මේ අට්ටි යති හරායති jigucchati කිව්වේ. අන්‍යව තමයි මේ තවත් විදියකින් අනිත්‍යයි කිව්වේ. ඔන්නෝ කියන කුණු ගොඩවල් ටික ස්කන්ධ පහකට වෙන් කරලා රූපස්කන්ධ වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංකාර ස්කන්ධ විඥාන ස්කන්ධ කියලා ස්කන්ධ පහකට වෙන් කරනවා. ඔය කුණු ගොඩවල් සහ ඒ කුණු ගොඩවල් ආශ්‍රිතව ගොඩනගෙන හිත හිත කොටස් හතරකට වෙන් කරලා අර කුණු ගොඩත් එක්කලා කොටස් පහකට අරගෙන පංචස්කන්ධය කියලා ඔකට මේ ලෝකෙ වෙන්නව තව ක්‍රමයක්. මෙන්න මේ අට්ටි යති හරායති jigucchati කියන ඒවට ගෝචර වෙන යන්තරමක් දෙයක්ද ස්කන්ධ පහකට ගොඩනගලා පෙන්නවා පංචස්කන්ධය කියලා. එනම් පංචස්කන්ධය ගොඩනැගුණොත් මොකද්ද ගොඩනැගුණේ? අනිච්ච ගොඩ නැගුණා. නැත්නම් අට්ටි යති හරායති jigucchati කියන කුණු ගොඩවල් ගොඩ නැගුණා. පංචස්කන්ධය ගොඩ නැගුණොත් ඒ පංචස්කන්ධය කිව්වේ රූපස්කන්ධ වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංකාර ස්කන්ධ විඥාන ස්කන්ධ කියන පහ ගොඩ නැගුණොත් අනිච්ච ගොඩවල් පහ ගොඩ නැගුණා. තව විදියකින් කියනවා නම් විවිධාකාර ක්‍රමවලින් පෙළෙන ජරා ගොඩවල් කුණු ගඳ ගහන ගොඩවල් ඒව ඇසුරු කරගත හිත් හරයක් නැති ඒවා ඔන්නෝ ගොඩවල් තමයි ගොඩවල් පහකට දාලා ස්කන්ධ පහක් කිව්වේ. ඌ හැම එකකින්ම පෙළෙන්න වෙනවා. කුණු ගොඩවල් ඇසුරේ හටගන්නේ හිත ඒව ගණ්ඩ ස්වභාවයක් හරයක් නැහැ. මෙන්න මෙහෙම ස්වභාවයක් වෙන්නනවා. අන්නේව හටගන්න ක්‍රමවේද තියෙනවා පහ. එක එක කොටසක් පස් ආකාරයකින් ලෝකේ හටගන්නවා. ඔය රූපස්කන්ධයේ පස් ආකාරයකින් හටගන්නවා. වේදනා ස්කන්ධයේ ක්‍රම පහකින් හටගන්නවා. සංඥා ස්කන්ධයත් ක්‍රම පහකින් හටගන්නවා. සංකාර ස්කන්ධයත් ක්‍රම පහකින් හට ගන්නවා. විඥාන ස්කන්ධයත් ක්‍රම පහකින් හට ගන්නවා. ක්‍රම පහ ගන්නේ පහට 25යි. උදේ දකින්නේ 25 ලක්ෂණයක් දැකි කිව්වේ ඔකට. ඔන්න එක ඥානය. මොකද්ද මේ ඥානෙ? අනිච්ච කිව්ව කුණු ගොඩ දැක්කා. අනිච්ච සම්මුදේහවත් කුණු ගොඩවල් පහ පහකට බෙදලා පෙන්නලා ඕක හටගන්න හැටි දකින්න. මෙන්න ඥානයක් ඇති වුණා නැති වුණා කියලා ලෝක හරියන්නේ නැහැ. ඇති වෙන්නේ මෙහෙමයි කියලා දකින්න නුවණ. මේක අපිට එකපාර දකින්න බෑ. ලෝතුරා බුදු පියාණන් වහන්සේ ඥාන ගෝචරව අපිට යම් කිසි ශ්‍රාවකීන්ට ගෝචර වෙන නිසා අන්නේතික ඥානයේ පහළ වෙන්න ඒවා ගොඩනැගෙන ක්‍රම පහ විග්‍රහ කළා. අවිද්‍යා සමුදය රූප සමුදය. මෙන්න අවිද්‍යා සමුදයෙහිවත් අවිද්‍යාව පහළ වුණාම රූප පහළ වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා. තණ්හා සමුදය රූප සමුදය. තණ්හා පහළ වෙනකොට රූප පහළ වෙනවා. කම්ම සමුදය රූප සමුදය. කර්ම පහළ වෙනකොට කර්ම සමුදයෙන් රූප සමුදය වෙනවා. කර්මයේ සිද්ධ වෙනකොට ඒක හේතු වෙලා ඒ හේතු වෙන රූප හැදෙනවා. රූපස්කන්ධේ පහළ වෙනවා. ආහාර සමුදය රූප සමුදය. රූප ගොඩනැගෙන්න අවශ්‍ය ආහාරයක් තියෙනවා. සතර මහා භූතයේ එකට ආහාර වෙනවා. ඒ ආහාර සමුදයෙන් රූප ගොඩනැගෙනවා. ඊට පස්සේ සතර මහා භූතය කබලින් කාලා ආහාරගෙන කන බොනේවෙන් මේ ශරීරය හැදෙනවා. ශරීරය මුල් කරගෙන ඒ ඉස්සෙල්ලා කියා දෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? තව නිබ්බති ලක්ෂණ රූප සමුදය. යමක් ගොඩ නැගුණාම ඒ ගොඩ නැගුණේ මොකක් නිසාද? අහම්බෙන් ලෝකේ ගොඩ නැගුණේ නැහැ. ලෝකේ ගොඩ නැගුණේ අර ඉස්සෙල්ලා කිව්ව ශක්තියින් මුල් කරගෙන. මොකටද ගොඩ නැගුණේ? ආස්වාද විඳින බලාපොරොත්තු වෙයි. ඉතින් ආස්වාදයෙන් බලාපොරොත්තු වෙයි. එකපාරේ ලොකු මහත් කයක් ඇදලා ගොඩ නැගුණේ නැහැ. ඒ ඉන්ද්‍රියන් තියෙන පුංචි කයක් වශයෙන් ගොඩ නැගුණා. කාමාස්වාදයේ විඳින බලාපොරොත්තු වෙන් කාම දහසක් මුල් වෙලා කාම ඉන්ද්‍රියන් සහිත කයක මුල පලන් ගත්තා. මෞකසියක් ඇතුලේ පුංචියට පලන් ගත්ත කය බිහි වෙනට ලදරුවා. ඒ කය හට ගැනීම ආරම්භ කළේ මොකටද? කවද හරි කාම භුක්තියෙන් ආස්වාද විඳින්න. එළඟේ ලදරුවාගේ කය ඒ තත්ත්වයෙන් තිබුණොත් එහෙම ආස්වාදයට ගලපන්න බෑ. එහෙනම් ඒක වැඩෙන්න ඕනේ. අර තරුණ වයසට නිබ්බති ලක්ෂණය කියන්නේ ඔබට. එහෙනම් මේ කය නිකන් හැදුනේ නෑ. හේතුවක් උඩයි හැදුනේ. මොකද්ද? පංචකාමයේ විඳින්න බලාපොරොත්තු හේතුව. විඥානයේ පහළුනේ පංචකාමයේ තියෙන ආසාවෙන්. ඒ පංචකාමයේ හරි වටිනවා කියන එක තමයි අවිද්‍යාව කිව්වේ. අවිද්‍යා සමුදය රූප සමුදය. අන්න අවිද්‍යා සමුදය වෙන්න මුල් වෙච්ච හැටි හේතු වෙච්ච හැටි. රූපේ පහළ වෙන්න අවිද්‍යාව සම්බන්ධුනේ හොමයි. අවිද්‍යාව නිසා එක්තරා දෘෂ්ටියක් දෙනවා. ආස්වාද හරි වටිනවා. පංචකාම ආස්වාද හරි සුවයි. ඒවා විඳින එක කොච්චර හොඳද? ඒවා දාලා යන්න එපා. ඒවා දාලා නිදහස් වෙන්න එපා. ඒක නිදහසක් නෙමෙයි, මහා පාළුවක්. එහෙනම් සුවේ තියෙන්නේ, සැනසීම තියෙන්නේ පංචකාමයේ තුල මිසක් වෙන එකක් තුල නෙමෙයි කියලා. ඔන්න ඔය අදහස තමයි, ඔය දෘෂ්ටිය තමයි අවිද්‍යාවේ දෘෂ්ටිය කිව්වේ. මෙන්න මේ අවිද්‍යාවේ යම් තැනකද තෘෂ්ණාවේ ආස්වාදයේ තැන. අන්න ඒ නිසා මොකද වෙන්නේ? අවිද්‍යාව රූපයට හේතුවක් ගොඩනැගෙන්න. අවිද්‍යාව මෙන්න තෘෂ්ණාවෙන් ඊතන අල්ලන්න ඕනේ, ක්‍රියාත්මක වෙන්න ඕනේ. අන්න අවිද්‍යාව නිසා නැගෙන ඊළඟ තමයි තෘෂ්ණාව. අර රූප ගොඩනැගෙන තෘෂ්ණාවත් හේතු වෙනවා. දැන් අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා මොකද්ද වෙන්නේ? ඔවිදි යම්කිසි කලහිතා කරනවා. මොකද්ද කරන කලහිත? හිතෙන් හිතෙනවා, කයෙන් කරනවා, වචනෙන් කියනවා. හිත කය වචනේ ක්‍රියාත්මක කරනවා. කර්ම කරනවා කිව්ව ඕකයි. අන්න කර්ම නිසා ශක්තිය බිහි වෙනවා. අන්නේ ශක්තිය තමයි රූප ගොඩනගන්න හේතු වෙන්නේ. කර්මයන් නොකළොත් ඒ ශක්තිය බිහි වෙන්නේ නැහැ. අන්න කර්ම රූපයට මුල් වෙන හැටි, හේතු වෙන හැටි. එතකොට මොකද වෙන්නේ? ආහාර සමුදය, රූප සමුදය. ඔය කර්ම කරපු නිසාම කර්මය ආහාර කරගෙන කර්මයට අනුකූල වන්නා වූ පැවැත්ම ගොඩනැගිලා සතර මහා භූතයන්ගෙන් විවිධාකාර දේවල් සකස් වෙලා ඒවා ආහාර කරගෙන කබලින්කාර ආහාරය කයට ආහාර කරගන්නවා. ඉතින් කිරි බොනවා කියලා කිරි උරන්න දැන් පටන්ගෙන අල්ල අදරුවා කබලින්කාර ආහාර උරනවා. මව්ගේ බලේ ඉන්නකොට ලදරුවේ බලේ හිටියේ නෑ. ලදරුවා නිපදවන ඔය ක්‍රමයටම රූපේ කලලේ පටන්ගෙන නැගිලා ආවා. මව් කලබුණ ඒ ව්‍යාවෝජස තමයි මව්ගේ ගැබෙන් ගත්තේ. ඒක කබලින්කාර ආහාර වශයෙන් ඇදලාගෙන කය හැදුවා බලය ඇතුලේ. ආහාර සමුදින් රූප සමුදේ කළා. බිහි වුණාට පස්සේ මව්ගේ කිරි ටික බොනවා. ඒ මොකද්ද? කබලින්කාර ආහාරය. කනබොන ආහාර ගත්තා. වැඩුණා. දැන් වැඩෙන කය මොකද්ද වෙන්නේ? නිබ්බත්තියටපත් වෙන අනිබ්බත්ති කියන්නේ යම්කිසි ආකාරයකට යමක් නිෂ්පාදනය කර ගැනීමටද බලාපොරොත්තුනේ හිත තැබුවේ. අන්නේ දෙන්නට කා වැඩෙනවා. එහෙනම් තරුණ වයසෙන් එකක් කන බොන ආහාරය වැඩෙනවා. ආහාරයේ රස තෘෂ්ණාවෙන් යුතුවමයි ගන්නේ. අර පංචකාම ආස්වාදයේම රසයත් එක්ක සම්බන්ධයි. රස විඳින ද්‍රව්‍යයත් එක්ක සම්බන්ධයි. අන්නේක මුල් කරගෙන ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? රූපස්කන්ධයේ ප්‍රධාන සුවිච්චක වාගේ මස්ලේ කය මම කියන කයක් හදාගෙන වැඩුණා. ලෝකේ අනි රූප කොච්චර තිබුණත් ඔය මම කියලා හදාගත්ත රූපස්කන්ධේ නැත්නම් එකම ආස්වාද භුක්තියකට විඳින්න ක්‍රමයක් නැහැ. ඒක නිසා පංචස්කන්ධයෙන් ප්‍රධාන රූපස්කන්ධය ආධ්‍යාත්මික මම කිව්ව එක. ඔන්න ඕක තමයි ක්‍රම පහකින් වැඩෙන්නේ. මෙන්න මේක දකින්න ඕන රූප සමුදය. කාරණා පහකින් මේ රූප සමුදය වෙනවා. ඇති වුණ එක නැති වෙන එක ධර්මතාවයක්. එහෙම එකක් තියෙනවා. ඇති වුණ හේතුව යමක් ගොඩනැගුවා නම් ඒ ගොඩනගපු එක එහෙම තියෙන්නේ නැහැ. එහෙම දෙයක් ලෝකේ ගොඩනගන්නවත් බෑ. ඒ ශක්තිය ඒ සඳහා ගෙවෙනවා නම් ඒක ගෙවිලා යනවා. එහෙනම් මොකද්ද වෙන්න ඕනි? කවදා හරි ඔන්න ඔය ශක්තිය උදා කිරීම නතර වුණොත් එදාට හේතු නිරෝධයි. අන්න එතකොට මොකද වෙන්නේ? මේ කය නැමැති කුණු ඵලය ආයි ගොඩනැගෙන ඒ තත්ත්වෙටපත් වුණා. තියෙන එක ගෙවිලා යනවා. ඒක ධර්මතාවේ. යන් නිරෝධ කිව්වේ මොකද්ද? හේතුම් පලිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. හේතු බංගෙනම් තමයි නිරෝධ වෙන්නේ. හේතු බංගයෙන් නිරෝධ වෙනවා. ඒ කියන්නේ අපිට දැම්මම පුළුවන් ඊළඟට හේතු බංග කරන්න. මේ හටගත්ත එක ඵලය. ඒක නිෂ්පාදනය කරේ අර මුලින් හටගත්ත පූර්ව කාරණා පහක කාරණාවන්ගේ හේතු වෙලා ඒ ඵලය මේක ගෙවිලා යනවා. නිරෝධ කියන්නේ මොකද්ද? මතු මෙබඳු කුණු ඵලයක් හටගන්න ක්‍රමවේදී අත්හැරලා ගියා නම් හේතු බංග වුණා නම් අන්න එතෙන්ට කියනවා හේතු බංගා නිරුජ්ජති. ඒ හේතු බංග වුණොත් තමයි නිරෝධය එන්නේ. එහෙනම් නිරෝධය කියන වචනේ කිව්වම බැනුම් ගන්නවත් එනවා. නිරෝධයට අමුතු අර්ථ දෙනවා කියලා. නිරෝධය තේරුම් ගත්තා නම් විවිධ ක්‍රමේ විග්‍රහ කරලා දුන්න හැකි. මේ කය මලාට පස්සේ නැවතක් කයක් උදා කරන්නේ නැත්නම් කොහොමද උදා වුනේ? පටිසන්ධිය කියන මව් ගැබකට ඔක්කාන්ති වෙලා මව්ගේ වඩේ තියෙන පෝෂණේ නැවත තවත් જાත් මේ වගේ වෙන කයක් හැදිලා උදා වෙලා එනවා. හේතු පහක් නිසා ගොඩනගිට ශක්තියෙන්. දැම්ම මේ හේතු පහ ගොඩනගෙන නතර කළා නම් ඒක කළ හැකි. ඒකෙන් මොකද්ද වෙන්නේ? මේ ජාතිය කුණු කයක් මතුවට හට ගන්නවා නම් අන්නේ හේතු පහ නැති කළොත් මතුවට හට ගන්න මතු කුණු කය නැහැ. හට ගන්න විදිහක් නැහැ. උදා වෙන්නේ නැහැ. ඕකට කියනවා නිරෝධය. එන උදා වුණේ නැත්නම් දුකෙන් නිදහ. උදා වෙලා තියෙන එක කොහොමද කරන්නේ? නිරෝධ කරන්නේ. උදා වෙලා තියෙන එක නිරෝධ කරන්න පුළුවන් නම් දැන් දුකෙන් නිදහ. එන සියලු දුකෙන් නිදහස් වෙන්න බැහැ. උදා වෙලා තියෙන එක නිසා. ඒක ගෙවෙන දවසක් ඒකාන්තයෙන් තියෙනවා. මරණයදී ඒක ගෙවිලා ගියාම නැවතිකක් උදා වෙන්නේ නැති වෙන්න නම් ඊ අවසානයේදී හේතුව නිරෝධ වෙලා තියෙන්න ඕනේ. හේතු බංගා නිරුජ්ජති. අන්නේ හේතු වංග වෙලා තිබුණා නම් එතන උදා වෙන්නේ නැහැ තව කයක්. අන්න අනිත්‍ය නිස්පාදනය වුණේ නැහැ. අනිත්‍යයේ නිදහස්. අනිත්‍ය යම් තැනක පහළ වුණේ නැද්ද? එතන පිළීමක් නැහැ. එතන දුකක් නැහැ. අන්න දුකෙන් දුක නිරෝධයි. දුක උදා වෙන්නේ නැහැ. නිරෝධ කියන වචනයෙන් පෙන්වන්නේ නිර් උදා කියන වචන කිව්වහම මට වයින්නෝ. ධර්මයට අමුතු වචන දෙනවා කියලා. නිරෝධ කියන්නේ නිවනනේ කියනවා. නිවන කියන එක තෝරලා දුන්නාම ඒකම තමයි මේ තෝරන්නේ. නිවනේ මොනවද නැත්තේ? නාම රූප නිවනේ නැහැ. යම් කෙනෙක් උපාති වලින් නිවනට යන්නේත් නැහැ. නිවනේ ඉන්න කෙනෙකුත් නැහැ. නිවනේ රූපත් නැහැ, වේදනත් නැහැ, සංඥාත් නැහැ, සංකාරත් නැහැ, විඤ්ඤාණත් නැහැ. එතන දුක නැහැ. ගොඩනගෙන දුකක් ඇද්ද? පංචස්කන්ධේ නැති දුක්ඛස්කන්ධේ එතන නැහැ. උදා වුණේ නැති නිසා කියනවා නිර්උදා. උදා නැහැ. උදා නැත්නම් නිරෝධ. නිරෝධේ නිවන වෙන්නේ ඔන්නෝමයි. ධර්මයේ තෝරාගන්න බැරුවාම බාගිර වචනයක් අහලා නිකරුණේ දොස් කියනවා. ධර්මයේ විකෘති කළා වැරදියට කියනවා කියලා. කින් ධර්මයේ තෝරාගත්තා නම් කොච්චර වටිනවද? ඉතින් මේ තමයි ක්‍රමේ. හේතු යම් තැනක උදා වුණේ නැත්නම් අලුතෙන් ඵලයක් ඇතර උදා වෙන්නේ නැහැ. ඵලයේ වශයෙන් උදා වුණේ මොකද්ද? අට්ටි යති හරායති jigucchati කිව්ව අනිච්ච ගුණ. අනිච්ච වූ පංචස්කන්ධේ. ඒ අනිච්ච වූ පංචස්කන්ධේ දුක්ඛස්කන්ධයයි කිව්වේ තොන්න ඕකටයි. ඉතින් අනිච්ච යන්නේ යමක් ඇද්ද? ඒක දුක්ඛයි. යදනිච්ඡං තන් දුක්ඛං කිව්වේ තොන්න ඕකට. යමක් අනිච්ච නම් ඒක දුකයි කිව්වේ ඕකයි. ඉතින් ඕක තෝරා ගන්න බැරි අය අනිච්ච දුක නෙමෙයි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කණ පිට ගහලා අපිට දොස් කියනවා. අනිච්ච දුකයි කිව්වා කියලා. අනිච්ච සංඥා, අනිච්චේ දුක්ඛ සංඥා, දුක්ඛේ අනාත්ම සංඥා. බුදුරජාණන් වහන්සේ දකින්න කිව්වේ එහෙමයි. අනිච්චේ දුක්ඛ සංඥාව. මොනවාද අනිච්ච? පංචස්කන්ධය අනිච්චයි. ඒක පිළිනව පිළිනාර්ථයෙන් අනිච්ච කියන්නේ. පිළිනකොට දුකයි. එන අනිච්ච යම් තැනකද දුක එතන. අන්න අනිච්චේ දුක්ඛ සංඥා දකින්න ඕනේ. අනිච්ච එක තැනකත් දුක තව තැනකත් නෙවෙයි. අනිච්ච යම් තැනකද දුක එතන. අනිච්ච දුක යම් තැනකද අසාරත්තේ එතන. එන අනිච්ච යම් තැනක නම් දුක්ඛ අනාත්තත් එතන. දුක්ඛ යම් තැනකද අනිච්ච අනාත්තත් එතන. අනාත්ත යම් තැනකද අනිච්ච දුක්ඛත් එතන. එන ඔබ දකින්න ඕන කයින් කරන්න පුළුවන් දහමක් නෙමෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ. එකක් අයින් කරලා එකක් එක දෙනක හදන්න බෑ. ඔය තුන මේකේ බැඳිච්ච දහම්. අනිත්‍ය ලක්ෂණේ දුක්ඛ ලක්ෂණේ අනාත්ම ලක්ෂණේ. එක ලක්ෂණයක් දැක්කලන් අනික් ලක්ෂණ දෙකක් දකින්නවා. ඒ ලක්ෂණේ දෙකින් දුක්ඛ ලක්ෂණේ දැක්කලන් ලෝකේ වටිනාකම බැහැලා යනවා. මහා වටිනවා කියලා හිතා සිටි අවිද්‍යාවේ නිගමනයේ ගෙවෙනකොට ලෝකේ වටිනවා කියන දෘෂ්ටිය බිඳිලා යනවා. එතකොට මොකද වෙන්නේ? ලෝකෙට දුන්න වටිනාකම ප්‍රඥාව වැඩෙන මට්ටමට වටිනාකමට දුන්න ලකුණු ගන්න අඩු වෙනවා. අඩු වෙලා ගිහිල්ලා අනේ මන්ද මේ ලෝකෙට නම් හොඳයි කියලා ගන්න 100ට එකක්වත් ලකුණක් දෙන්න වටින්නේ නැහනේ. කවදා හරි දවසක වැටෙනවා. වටිනාකම බිඳුවට වැස්සා මට නම් මේ ලෝකේ වටිනවා කියලා කියන්නේ මොනවත් නැහැ. හැවටිලි මිසක්. ඔය අවබෝධයේ ඥානෙ උතෙන්දම වැඩුණා නම් සියලු සංඛාර පිළිබඳ උපේක්ෂා ඥානෙ පහළ වෙනවා. නිවන් දැකලා අරිහත්ට ඔන්න මෙන්න කියන ඔය තරක් ඔය. ඔන්න ඔතන ඉක්ම ගියා නම් ඉක්ම යනවාත් එක්කලම පැවැත්ම දුකයි කියලා නිගමනය එනවා. අන්න දුක්ඛ ආරිය සත්‍යය. දුක්ඛ ආරිය සත්‍යය වැටෙනකොටම එක සත්‍යයක් වැටෙනකොට ඉතුරු සත්‍ය තුනත් ඒක වැටෙනවා. ඒක ධර්මතාවය. එහෙනම් චතුරාර්ය සත්‍ය වැටෙන උන් නොතෙන්දී. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ත අත්හැරලා චතුරාර්ය සත්‍ය දකින්න බෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ත දකින්න එක මාර්ගය. ඒකේ අවසාන ප්‍රතිඵලය චතුරාර්ය සත්‍ය දකින්නතර ඵලය. අන්නේ දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛ නිරෝධගාමි ප්‍රතිපදාය ඥාන අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි කිව්වේ ආර්ය සම්මා දිට්ඨිය. ඒක වැඩෙනකොට ඉතුරු ටිකත් වැඩිලා එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයත් වැඩිලා පූර්ණ වෙනවා. එහෙනම් ඔන්න එතෙන්දි දකිනවා අනිච්ච කියලා කිව්වේ මොකද්ද? මෙන්න මේ කියන දුක්ගොල පංචස්කන්ධේ නැවති දුක්ගොලයි අනිච්ච කිව්වේ. ඒ පංචස්කන්ධේ නැවති දුක්ගොල ගොඩනගෙන යම් තෘෂ්ණාවක් ඇද්ද? යම් චන්දරාගයක් ඇද්ද? අනිච්ච සමුදේවා දුක්ඛ සමුදේ කිව්වේ ඔකයි. ඒ තෘෂ්ණාවේ ශේෂයක් නැති විරාගයක් නිරෝධයක් ඇද්ද? අනිච්ච නිරෝධයි කිව්වේ එතනයි. ඒකට තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වේ මොකද්ද? අනිච්ච නිරෝධ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔන්න ඔය ටික වැටහුණාම චතුරාර්ය සත්‍යය දැකලා ත්‍රිලක්ෂණේ දැකලා ත්‍රිලක්ෂණේ තුලින් මාර්ගය දැකලා චතුරාර්ය සත්‍යය අවබෝධ වුණ උනා. මෙන්න මේක තෝරා ගන්න ඕනේ. කිසිම අඩුවක් නැතුව නිවන් දැකීම සම්පූර්ණයි. ඔය ටිකේ දර්ශනඥානයේ පහළ වෙච්ච කෙනා සෝතාපන්නයි. වඩාගෙන වඩාගෙන කියලා කෙලවර කරමු කෙනා හරිහත්. එදා බලන් සතර ගවන දාහට නිදාස්. රාතන් වහන්සේ හඳුනාගන්නේ කෙසේද? දැන් ওই පන්නේ පිළිතුර තියෙනවා ඔකෙම. ඒකත් එක තමයි දැන් ඔය කියවුනේ. දැන් ওই ටියේ ගිය කෙනෙක් ඉන්නවා නම් රහතන් වහන්සේ හඳුනාගත්ත හැකි. කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. අරි අරහද්ද මෙහා රහද්ද හොයන්න දෙයක් නැහැ. තමන් අරිහත් නම් අරිහත්. ඉතින් තාවේ නැත්නම් මාර්ගේ නම් හේක මාර්ගේවත් අතරමඟ තව ඉන්නවා නම් හික්මාගේ ඥාන මාර්ගේ නම් ඒ මාර්ගේ දැක්ක හැකි. සෝතාපන්න නම් සෝතාපන්න බව දැක්ක හැකි. මේ කියන එක වැටහුණා නම් සත්‍යය වැටහුණා නම් සත්‍යඥානිය පහළ වුණා. දර්ශනඥානිය පහළ වෙනවා කියන්නේ ඒකයි. ඒ සෝවන් ඵලයේ. ඉන් එක ආවනම් තවදුරට කෙලෙහි හික්මිය ගිහින් තියෙන බවත් පේනවා නම් එක සකෘදාගාමි එක අනාගාමි. සාමූලී සිදිර අංශු මාත්‍රිය මේ ජීවිතයේ පවතින මාත්‍රිය විතර නම් තියෙන්නේ. අනික් ඇලීම් ගැටීම් සම්පූර්ණයෙන් නිදහස් නම් අනාගාමි වෙලා අරිහත් මාර්ගයත් වැඩිලා ජීවිතයේ පවත්වන බලාපොරොත්තු සම්පූර්ණයෙන් මිදලා ගියා නම් කොයි මොහොතක හරි අරිහත්ත්වයේ එතර. ඉතින් ඔක එකපාර වෙන එකක් නෙමෙයි. ප්‍රඥාවේ නිගමනයක්. හිතලා හිතන් ජීවිත අවසන් නැති කරන්න බෑ. ඒක ප්‍රඥාවේ නිගමනයක්, ප්‍රඥාවෙන් කෙරෙන එකක්. එතන හරි අමාරු වෙන කියලා එහෙම හිතන්න යන්නත් එපා.